ප්‍රශ්නාංක 9 ගරු ගුණතිලක රාජවක්ස මහතා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
අහනවා කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නේ එක අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදුවන් ආයාම නිසා වරිවර දුම්රිය ධාවනයට බාධා ඇති වේ දෙක හදිසි ආපදා තත්ත්වයට යටතේ ඇතිවන ප්‍රමාදයන් නිසා පීඩාවට පත්වන මගීන් සඳහා කඩිනම් සාන සැලසීමට පියවර ගැනීම තුන හදිසි ආපදා අවස්ථාවලදී දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ආපදා කළමනාකරණ ඒකකයේ ත්‍රිවිධ හමුදාව හා දුම්රිය කාර්ය මණ්ඩලය එක්ව කාර්යක්ෂම සේවාවක් ලබා දෙයි හතර ඔහු ආසියානු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ බැංකුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන එක්ව බඳුල්ල හා රබුක්කන අතර හඳුනාගත් ස්ථාන 22ක නායාවේ අවදානම අවම කිරීමට කටයුතු කරමින් පවතී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන්ගේ දැනුම උපයෝග කරගනිමින් දුම්රිය මාර්ගවල පස්සිවත් කිරීම සඳහා බකියෝ යන්ත්‍රයන් නිර්මාණය කිරීමට පියවර ගන්න එවැනි පියවර ගරු ලබනවා මම 21 සතියේ රුසියාවේ මේ හා සම්බන්ධිත විශ්වවිද්‍යාල දෙකක් සමග අවබෝධතා ගිවිසුමකුත් අත්සන් කරලා තිබෙනවා මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වෙන උත්සාහයට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මහා මාර්ගයේ සහ දුම්රිය මාර්ගයේ ගමන් කළ හැකි බැකෝ යන්ත්‍ර සේල් රෝඩ් ලෝඩර් පාක් ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය ලැබුණ වහාම ඒ යන්ත්‍ර ලබා ගැනීමේ කටයුත්ත කරනවා අදාළ නොවේ
ගරු ඇමැතිතුමනි මගේ පළවෙනි ප්‍රශ්නේ පළමුවෙන්ම ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ ගාමි මාර්ග සඳහා බස් රථ ලබා දී පිළිබඳව ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමැතිතුමනි මේ බස් රථ සමහරවල් තාම ඩිපෝවල තියෙනවා ඩ්‍රයිවර් කොන්දොස්තර හිගේ නිසා මේකම මේ පිළිබඳව ඔබතුමා කඩිනම් පියවරක් අනුගමනය කර නේද දෙවැනි එක ගරු ඇමැතිතුමනි ධාවනයේ නුසුදුසු දුම්රිය එන්ජින් විශාල සංඛ්‍යාවක් මේ රටට ගෙනවිත් තියෙන පහුගිය කාලේ මේ පිළිබඳව මාධ්‍ය නිතර නිතර වාර්තා කරනවා මේ පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය හා විශේෂයෙන්ම මහනුවර මාතලේ නාවලපිටියේ මේ දුම්රිය දැන් තිබ්බ දුම්රියත් නතර කරලා තියෙනවා රේදුරු හිග නිසා මේ පිළිබඳව ඔබතුමාගේ මේ පිළිබඳව අදහස් මම බලාපොරොත්තු වෙනවා
අපි රාජ්‍ය සේවා කොමිසමේ අවසරයේ මත බස් රථ සඳහා අවශ්‍ය රියදුරන් සහ හොන්දොත්තරවරුන් 800කට වැඩි පිරිසක් බදවා ගැනීම සඳහා අවසරය ලබාගෙන තියෙනවා නමුත් අවාසනාවකට ඒ ඉදිරිපත් කරන මේ සුදුසුකම් අනුව රියදුරන් බදවා ගැනීමේ ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පුහුණුව ලැබලා තිබෙන හොඳ රියදුරන් ඉන්නවා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැති ඒ සුදුසුකම් නැති නිසා ඔවුන්ගේ සේවය ලබා ගන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා අපි කැබිනට් පත්‍රිකාවක් මගින් මේ සුදුසුකම වෙනස් කර ගැනීම සඳහා ක්‍රියා කළ ඉක්මනින් රියදුරන් ලබා දීම සඳහා කටයුතු යොදනවා ඊළඟට දුම්රියේ බොහෝ පැරණි යන්ත්‍ර සූත්‍රා යකඩ කලින් පැවති ක්‍රමවේදයට වෙනස්ව අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමක් සඳහා කටයුතු කරන්න කියලා තියෙනවා මොකද පැවතුන ක්‍රමය අනුව දේශීය වශයෙන් විවිධ පාර්ශ්වයන් විසින් මේ යකඩ ඉතාම අඩු මිලකට බෙදා ගැනීමේ ක්‍රමවේදයක් තමයි කරලා තිබෙන්නේ ඒ නිසා ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇඳවන්න කියලා මම උපදෙස් දීලා තිබෙනවා ඊළඟට දුම්රිය කලින් ලබාගත් දුම්රිය මැදිරි පිළිබඳ විවිධ චෝදනා පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතත් යොමු වෙනවා එහි කරුණු 100%ක් එලෙසින් ඇත්ත නෙවෙයි ඒ නිසා සත්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මේ ගරු සභාවට සැපීම සඳහා ඉදිරිපත් කරන්නට කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට මම නියම කරලා තියෙනවා ඒ වාර්තාව ලැබුණ විගස මම ඒ පිළිබඳව ඔබතුමන්ලා දැනුවත්
කරනවා බොහොම ස්තුතියි
නුවර නාවලපිටිය දුම්රිය ගැන මම කිව්වා ඒ ගැන කිව්වේ නෑ ඒක ධාවනය කරන්න දැන් ධාවන මාර්ග ගමනාන්ත දෙකක් නවත්තලා තියෙනවා රියදුරු නෑ කියලා ඒ පිළිබඳව ඔබතුමා
දුර ධාවන ගමන් සඳහා අත්‍යවශ්‍ය තෙල් ප්‍රවාහන කටයුත්ත කරන්න අවශ්‍ය නිසා සමහර කෙටි ධාවන වාර අවලංගු කරලා තිබෙනවා මොකද මේ රියදුරු හිඟය සඳහා වෙන සඳහා ෂණික විසඳුමක් දෙන්න බෑ. දැනට රියදුරු නියාමකයන් ලෙස සිටින අය ඒ තත්ත්වයට උසස් කිරීම සඳහා අනිත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදය අනුව අවුරුදු 10ක් ගත වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙපාර්තමේන්තු ක්‍රමය අනුව මේ වාණිජ්‍ය කටයුත්ත පවත්වාගෙන යාමේදී බරපතල ගැටලු මතුවෙන නිසා අපි යෝජනා කරලා තියෙනවා මේ අවශ්‍ය තීරණ ගැනීම වඩා පහසුවෙන්ටත් අවශ්‍යතා අනුව තීරණ ගන්නත් පුළුවන් වෙන ලෙස දුම්රිය අධිකාරියක් බවට ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරන පනත් කෙටුම්පත පිළිබඳ රියදුරංගේ සංගම් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම් සහ නියාමකවරුන්ගේ සංගම් අතර මේ දිනවල මම සාකච්ඡාවක් පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් මේ තීමන සම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේදය අනුව තීන්දුව තීරණ අරන් කඩිනමින් අවශ්‍ය වෙනස්කම් කරන්නට බෑ. එය විව්වගත ගැටලුවක්. ඒ ගැටලුවට විසඳුමක් ලෙස අපි දුම්රිය අධිකාරියක් බවට පත් කර ගැනීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නට එයි අහිතකර යම් කිසි වගන්තියක් තියෙනවා නම් ඒක ඉවත් කරලි වෙලා කලින් තිබුණු දුම්රිය අධිකාරිය පනත නැවත ඉදිරිපත් කරන්න පුළුවන්.
වලේබඩ මන්ත්‍රීතුමා
දිනවා නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා.
ගරු
ඇමතිතුමනි, ඉතා පොඩි පැහැදිලි කර ගැනීමක්. දැන් 2022 ගරු ඇමතිතුමනි රාජ්‍ය වෙසක් උත්සවය තියන්න 2021 දී යෝජනා කළා, ස්ථිර කළා, වැඩපිළිවෙලක් යෙදුවේ කූරගල ඓතිහාසික පුද බිමේදී. එතකොට 2022 වෙසක් උත්සවය කේන්ද්‍ර රාජ්‍ය වෙසක් උත්සවය කේන්ද්‍රය කර ගනිමින් බලංගොඩ ඉඳලා කූරගල දක්වා තිබෙන මහා මාර්ගයත් කූරගල විහාරස්ථානයේ ඉදිකිරීමේ කටයුත්තත් දෙකම නිමාවට පත් කරීමේ අරමුණෙන් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරුණා. නමුත් දැන් අපි දැක්කා 2022 දී රාජ්‍ය වෙසක් උත්සවයේ නියමාකාරයෙන් පවත්වන්න බැරි වුණා රටේ නිර්මාණය වෙච්ච අර්බුදකාරී තත්ත්වයක් එක්ක. ඒ වගේම අර බලංගොඩ ඉඳලා කූරගල විහාරස්ථානය දක්වා තිබෙන කිලෝමීටර් 30ක් පමණ ප්‍රමාණය මුළු පාරම කඩලා ප්‍රතිසංස්කරණ කරන්න පටන් ගත්තා. ඒකෙන් කිලෝමීටර් 25කට විතර ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් කළා ඉවර වුණා. ඉතුරු ඉතාම දුෂ්කර ප්‍රදේශයේ මහා කඳු තිබිච්ච ප්‍රදේශයේ දෙපැත්තේ කඳු කපලා පාර කඩලා පාත් කළා, ගල් අතුරලා තියෙනවා. දැන් මේ වෙනකොට ඇමතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, සෑම පෝය දිනකටම බස් 300ක් 400ක් මේ පාරේ යනවා. හැම සතියකටම වාහනයක් දෙකක් මේ පාරේ පෙරලෙනවා. දැන් මේ වෙනකොට අර පාර කඩපු ටික හදාගන්න බැරි වීම කේන්ද්‍ර කරගෙන ජීවිත කීපයක් අහිමි වුණා. ඊළඟට දැන් 2023 වෙසක් උත්සවයත් දැන් හෙට අනිද්දාට එනවා. ජාතික වෙසක් උත්සවයක් විදිහට ඒතර ක්‍රියාත්මක වෙන්න නියමිතයි. විශාල අනතුරු තපර දෙන්න කතානායකතුමනි, ඉතා විශාල මේ මාර්ග අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙමින් පවතිනවා. ගල් ගැහුණලා බාලා තියෙනවා, තාර ගැහුණලා බාලා තියෙනවා, සියලුම අමුද්‍රව්‍ය තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේක ඉතා ඉක්මනින් මේ වෙසක් උත්සවයට කලින් කිලෝමීටර් 2-3ක ප්‍රමාණයක් තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මේ ඉටු කරලා නිමා කරලා දෙන්න පුළුවන් නම් ඉතාම පුණ්‍යවන්ත කටයුත්තක්. ඒ වගේම ජීවිත ගණනාව බේරගන්න අවස්ථාව සැලසෙයි කියලා මම විශ්වාස කරනවා.
මන්ත්‍රීතුමා, පින් කරන්න බොහොම අපි කැමතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාර දාන්නවත්, ඒ ඉතුරු පාරවල් තනන්නවත් මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය යටතේ අයිරෝඩ් ව්‍යාපෘතිය අනිත් සියලුම ව්‍යාපෘති වලට අපිට ණය ආධාර සැපීම සම්පූර්ණයෙන් මේ වනතෙක් නතර වෙලා තිබෙනවා. ඒ නිසා දැනට මේ ගරු මන්ත්‍රීතුමන්ලා හැම කෙනෙක්ගේම ප්‍රදේශවල පටන් ගත්ත පාරවල් නතර වෙලා තියෙන බව මම පිළිගන්නවා. යාගන්න බැරි කමත් ඒ තියෙන ගැටලුත් පිළිගන්නවා. ඒ නිසා අවසාන වශයෙන් යන්නම බැරුව තියෙන මහා මාර්ග ටික යන්න පුළුවන් තත්ත්වයට පත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 52ක් කෙසේ හෝ ලබා දීම සඳහා අවසාන සාකච්ඡාව කෙරෙමින් පවතිනවා. ඒ නිසා මේ මිලියන 52 ලැබුණොත් මේ දැනට ඔබ සඳහන් කළ ආකාරයේ තිබෙන පාරවල් ටිකවත් නිම කරලා දෙන්න කටයුතු කරනවා. ප්‍රශ්නේ මුදල්. මුදල් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ. ඔව්, ඒකකටවත් දැන් මේ කොන්ත්‍රාත් කරුවන්ට විශාල මුදලක් ගෙවීමට තිබෙන නිසා ඒ අය යන්ත්‍රයක්වත් අපි වෙනුවෙන් යොදවන්නේ නැහැ. මොකද ලැබෙන්න තියෙන මුදල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක්. ඒ වගේ මුදලක් ගෙවල නැතිකොට අපි කීවට කොච්චර කිව්වත් ඒ අය කොන්ත්‍රාත්තුව කරන්නේ නැහැ. මොකද අපි ගෙවල නැති නිසා. දැන් කොටසක් ගෙවලා තියෙනවා. මේක ප්‍රායෝගික තත්ත්වයක්. ඉතින් අපි කොහොම හරි මේ ඇමරිකාන් ඩොලර් මිලියන 52 ලැබුණා වහාම කඩිනමින් ඔවැනි මාවත් එක ඉවර කරලා දෙන්න අඩුම තරමේ මේ මන්ත්‍රීවරු නියෝජනය කරන ප්‍රදේශවල මේ ජනතාව ඔක්කොම කියන්නේ ඔබතුමන්ලට එකමාවතක් හෝ මේ වර්ෂය තුලදී නිම කරලා දෙන්න මම මහන්සි වෙනවා.
හරි බොහොම ස්තුතියි. කවිරත් මතකද දැන් කෙටියෙන් අහන්නේ ඒක.
ගරු ඇමතුමා ඔබතුමා ජනමාධ්‍ය ඇමතුමා නිසා මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල
ගරු ඇමතුමාගේ එකඟතාවයේ තිබෙද අමතර ප්‍රශ්න වලට උත්තර දෙන්න?
මම මේකට විතරක් දෙන්නම් ඔබතුමා.
මේ
මොකද මේ වෙලාව?
රයිට්. ගරු ඇමතුමා දැන් සමාජ මාධ්‍ය ජාලවල මේ දවස්වල ඉතාමත් නරක විදිහට ITN ස්වාධීන රූපවාහිනී සේවාවේ සිදුවෙච්ච යම් කිසි අකටයුත්තක් සම්බන්ධයෙන් මේ යනවායේ වගේ මැසේජස් ඒත් එක්කම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට ලිපියක් ලියලා තියෙනවා මෙන්න මේ විදිහට ස්වාධීන රූපවාහිනී ආයතනයේ මාධ්‍ය සේවිකාවන්ට සිදුවන ලිංගික අඩත්තේටම් සහ බලපෑම් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා පොඩක් ඔබතුමා අහුන්කම් දෙන්නකෝ. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ කාන්තා සංසදේ උපසභාපතිතුමිය හැටියට. මේකෙදි ගරු ඇමතුමා මම ඔබතුමාගෙන් අහන්නේ මේ ඉෂාරා දේවේන්ද්‍ර කියන නිවේදිකාවට යම්කිසි ලිංගික බලපෑමක් හිංසනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. ඒ වගේම 2023 අප්‍රේල් 22 වෙනිදා ඒ පිළිබඳව සභාපතිවරයාව දැනුවත් කරා කියලත් මේ ලිපියේ සඳහන් වෙනවා. මම මේ ලිපිය සභාගත කරන්නම්. ඒ වුණාට ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් කරලා ඒ අයට සහනයක් ලබා දීලා නැහැ කියලත් කියවෙනවා. ඒ වගේම අවසන් කරනවා මේ පුද්ගලයාගෙන් දිගින් දිගට මේ ඇතුලේ ඉන්න කාන්තාවන්ට මේ බලපෑම සිද්ධ වෙනවයි කියන එකත් මේකේ සඳහන් වෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද? එහෙමනම් මේ පිළිබඳව ඔබතුමා විනය පරීක්ෂණයක් කරලා ඒ පුද්ගලයා කවුද කියන මම දන්නේ නැහැ. යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන එක මම ඔබතුමාගෙන් අහනවා. ඒ වගේම මෙතන කම්කරු ඇමතිතුමා ඉන්න නිසා මම එතුමාටත් මේ වෙලාවේ මේක මතක් කරනවා. C190 බලාත්මක කරලා මේ කාන්තාව හැටියට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බෑ වාචික හෝ මොන හරි හිංසනයන් සිද්ධ වෙනවා.
එහෙමනම්
නෑ දෙනවා ඉන්න. එහෙමනම් මම ඔබතුමාටත් යෝජනා කරනවා මාධ්‍ය ආයතනත් ඒ ප්‍රශ්නෙම තියෙනවා නම් කාන්තාවන්ට රැකියාවල් වලට යන්න බැරි වෙනවා. එනිසා මම ඔබතුමාට දෙපළටම මේ පිළිබඳව අවධානය යොමු කරමින් මේ පුද්ගලයා කවුද කියලා හෙළි කරලා ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න.
ස්තුතියි. ඉවර කරන්න ඇතුව අහන ඔබතුමීට බොහොම ස්තුතියි. මේ මොකද මේ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවෙන දේ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවෙන විවිධ දේවල් පිළිබඳ ඇමතිවරයෙක් වශයෙන් එහෙම මැදිහත් වෙන්න බෑ කියලා ඔබතුමන් පිළිගන්නවා. මා වෙත මෙතෙක් කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. ඒ නිසා මම මේ පිළිබඳව දැනුවත් වූවහම මගේ ලේකම්වරයාට කිව්වා අදාළ පාර්ශ්වයන්ට කතා කරලා පැමිණිල්ලක් ඉල්ල ගන්න කියලා. අනුස පැල්පිට ලේකම්වරයා ඒ අදාළ හානිය උණයි කියන අයට කතා කරලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. එහෙම පැමිණිල්ලක් මේ වෙනතෙක් අපිට ඉදිරිපත් කරලා නැහැ. ඒ අතර ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා එතුමා සමුළුවකට ලංකාවෙන් පිටතට ගිහිල්ලා තියෙනවා. එතුමා නීතිඥයෙක් නිසා මේ පිළිබඳ මේ අභ්‍යන්තර නිලධාරියෙක්ට විරුද්ධ පර්යේෂණය මේ ඇතුළතින්ම කරන්නේ නැතුව ඊට වඩා ස්වාධීන පිටත වඩා පුළුල් ඒහා විෂයානුබද්ධ වැඩි අවබෝධයක් තියෙන නීතිඥ තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙන බව දුරකථනයෙන් මට එතර සිට දැනුම් දුන්නා. ඒ නිසා ඒ සඳහා නීති ප්‍රති දෙපාර්තමේන්තුවත් ඒ වගේම නීති විද්‍යාලයේ විදුහල්පතිතුමත් මේ සඳහා අවශ්‍ය උපදේශාත්මක සහාය ලබා දෙන බව සභාපතිවරයාට දැනුම් දීලා තියෙනවායි කියලා මට කීවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ජීඑල් පිරිස මන්තුමා. ඔව් ගරු මන්තිතුමා. රාසමානික මන්තුමා ඔබතුමා.
ගෞරව පෝක්කවර්ත කුරිය අමෙච්චරවරලේ ඇමතුමා ගෞරව
මන්තිතුමා කරු රාසමානික මන්තුම අපේ ඇමතුමා කිව්වේ අවසාන ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. ඒ නිසා
හරි හරි අපිට දා උදේ ඉඳන් ප්‍රශ්න අහනවා ඔබතුමා. අපිට වෙලාව ප්‍රශ්නයක් අහන්න වෙලාවක් දෙන්න තප්පරයක්
දෙන්න. මම නෙමෙයි ප්‍රශ්න වලට උත්තර
දෙන්නේ. ගෞරව අමෙච්චාරලේ ගෞරව ප්‍රතිසභානාරාරලේ කාලෙල ඉඳන් නිංගල් එල්ලාරකම් පේසලක සන්දර්භම් බලංගරේ එනුඩිය කර්ල් වීකිම උරුණුඩම් බලංගංගල් காலிருந்து எல்லாருக்கும் வழங்குறீங்கதானே. இதனால தான் இப்படியான எங்க சந்தர்ப்பம் வழங்காதபடியாதான் இன்று வடக்கு கிழக்கிலே பூர்ணமான ஒரு ஹர்த்தால் கூட அறிவிக்கப்பட்டிருக்கு. தயவு செய்து ஒரு நிமிடம் தாருங்கள். கௌரவ அமைச்சர் அவர்களே, போக்குவரத்து கூறிய அமைச்சர் அவர்களே, எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவிலே மட்டக்களப்பு மாவட்டம் படுவாங்கரை எழுவாங்கரை என்று ரெண்டு பிரதேசங்கள் இருக்கின்றது. படுவாங்கரையும் எழுவாங்கரையும் இணைக்கிறதுக்காக தற்பொழுது ரெண்டு இல்லாடி மூன்று பாலங்கள் தான் மட்டக்களப்பில் இருக்கின்றது. ஏனே பாலங்கள் இல்லாத காரணங்களினால் ஆர்டிஏ ஊடாக ஆர்டிடி ஊடாக பாதைகள் பயன்படுத்தப்படுகிறது. நீண்ட காலமாக இந்த பாதைகள் ஊடாகத்தான் இந்த படுவாங்கரையும் எழுவாங்கரையும் மக்கள் இணைத்து அந்த மக்கள் பயணிக்கிறார்கள். அண்மையிலே கிழக்கு மாகாண ஆளுநர் ஒரு இனத்துவேசி, அந்த கிழக்கு மாகாண ஆளுநர் வந்து ஒரு இனத்துவேசி, அவருடைய சிந்தனை எல்லாம் கிழக்கு மாகாணத்தை தான் ஏதோ சிங்கள மக்களுடைய காவலர் என்ற ஒரு சிந்தனையில இருக்கிறவர் தான் அவர். கிழக்கு மாகாணத்திலே மட்டக்களப்பு மாவட்டம் இந்த மூன்று பாதைகள் பிரதானமாக மண்டூர் குருமன்வழியை இணைக்கும் பாதை, குறுக்கல் மடம் அம்பலாந்துறை இணைக்கும் பாதை, தீலிவட்டை படுவாங்கரையுடன் இணைக்கும் பாதை, இந்த மூன்று பாதைகளும் ஆர்டிடி ஊடாக இத்தனை ஆண்டுகளாக வந்து ஒரு இலவச சேவையாகத்தான் இந்த பாதை அமைந்திருந்தது. இலவச சேவையாக இந்த பாதை அமைகிறதுக்கான காரணம், 75 வருடங்களாக இலங்கையிலே மாறி மாறி ஆட்சி செய்த ஆட்சியாளர்கள் இந்த மக்களுக்கு தேவையான போக்குவரத்துக்கான இந்த பாலங்களை அமைக்கவில்லை. நீங்கள் இன்று பாத்தீங்களா, தெற்கிலே வேண்டாத பாலங்களை எல்லாம் நீங்கள் அமைத்திருக்கிறீர்கள். கிழக்கு மாகாணத்திலே மட்டக்களப்பு மாவட்டம் இந்த மூன்று பாலங்களை அமைக்க இதுவரை கொஞ்சம் பொறுங்கள், கொஞ்சம் பொறுங்கள், ஒரு நிமிஷம். எல்லாருக்கும் காலையில இருந்து சந்தர்ப்பம் வழங்க எனக்கும் ஒரு சந்தர்ப்பம்
தாருங்கள்.
50 ரூபாய் கொஞ்சம் பொறுங்கள், கொஞ்சம் பொறுங்கள்,
வினாடி அத்தியாபனே சங்கேதி பிரச்சனை கரணாவாக் நிசாத்தமே வடிப்புற விழாவாக தூமட்ட லபல தூண்ணே டேங் மே அமத்தர பிரச்சனை அக்கேனிசா ஹெமே கட்டம் மேம உத்தர தேன்னு புலுவாங்கமாக் எனிசா மே சபாவ கரண விதி ஆக்தியனோ கிரமே ஆக்தியனோ ஏ விதியட கரான் ஒபத்துமா ஹை எங்கே ஹுவட்டும் அம்பாயவேன்னே பௌமி சுதி நே மட்ட வந்துட்டு தானே நோய் சாங்கேதிக முகாத்த கேலா அரி கரு எமத்துமா கெமத்த தீனா எத்துமாக்கு பிரச்சனை கெட்டியும் உத்தர நே மந்திரி துமா ஒபத்துமாட்ட அவஸ்தாவ துண்ண எமத்துமா ஒபத்துமா பிரச்சனை கிவனே அத்தினே தேங் நே தவா தேன்னு புழு அங்கமாக மாட்ட ஒபத்துமா கே மட்ட மேக்கே தேரன வந்துட போம் இசுத்தி கரு எமத்துமா உத்தரையா தென்ன அரு கியானு வினாடியும் கியானே நான் வினாடியும் கீழ அவசான உத்தர தேன்னு உத்தர தேன்னு விதியாக பிரசனாங்க தாய கரு மிலான் ஜெயதிலகம் எத்துமா
மந்திரிதுமா நிஷாத்தேன் ஒப்படாக்
அமத்துமா சூதானம் நே ஒபத்துமாக பிரச்சனை உத்தர தேன்ன அமத்துமா சூதானம் நே ஒபத்துமாக பிரச்சனை உத்தர தேன்ன நே தேங்க் யூ தவத் இலாவ தேன்ன புலாங்க மக்னே மிலான் ஜெயதிலகம் எத்துமா பிரச்சனை ஆன
ஆனா கரு நியோஜக தாநாயகத்துமணி
அசியானே ஹரி கரு நியோஜக கதாநாயகத்துமணி மே பார்லிமேந்துவே 11 மே பிரச்சனால இவர வேணுனே கேல தன்ன நிசா அப்பி உபதேசக காரக சபா 11 தாலா தியனவா இத அமතරව தாலா தியனவா ஜனமாத்ய மாத்யன்ஷே விசேஷ 50 சංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් 11ට තවත් ආයතන ගණනාවක සාකච්ඡා මේ වෙනකොට පැවැත්වෙනවා. එතකොට රාජ්‍ය නිලධාරි අමාත්‍යංශ ලේකම්වරු 150ක් 200ක් මේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇවිල්ලා මන්ත්‍රීවරු ඒ තැන්වලට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. හැබැයි කිසි ගාණක් නැතුව සංවේදී හෝ අසංවේදී හෝ මොන මොන ප්‍රශ්න තිබුණත් කාලය දිගටම අරගෙන යනවා. කාලයයි වඩාත්ම සංවේදී. ඒ කාලය නිසි ලෙස කළමනාකරණය කරගන්නේ නැතුව අහන්න ඕන ප්‍රශ්නේ අහන්න ඕන වෙලාවට අහන්නේ නැතුව ඒකට මේ ඔයාට නෙවෙයි මම කියන්නේ තොප්පි දාගන්න එපා. ඔප්පි දාගන්න එපා ඔයාට. මේ මම කියන්නේ. හරිද? එතකොට මේකේ සියලු දෙනා තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා. මේක මම මට රාසමාණිකම්ද කවුද කියලා වැඩක් නැහැ. මම මේ කියන්නේ මේක මම කියන්නේ
ගරු මන්ත්‍රවනි ශබ්ද වෙන්නේ අමතුමා
ප්‍රශ්නේ කර දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි අනිත් වැඩක් තියෙනවා ඒ නිසා අපිට මේ වෙලාව කළමනාකරණය කරගන්න ඉඩ දෙන්න හැබැයි දැන් මම මේ අනිත් සියලු දෙනා ගැන පොදුවේ කතා කරද්දී රාසමාණික්‍ය මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රවනි ශබ්ද වෙන්න ඔබතුමා කරුණා කරලා මේ සභාව වැඩ කර
ඔයාට කියන්නේ නෑ එහෙම කොහෙද කතා කරන්නේ
उत्तर
प्रश्न වර්ෂයේ හයවැනි මාසේ වෙනකන් 151000ක් මේ වාර්තාවේ තියෙන නමුත් 312000ක් විදේශගත කරවන්න අපිට පුළුවන්කම ලැබුණා මේ ශ්‍රමිකයන් යොමු කළ ඇති රටවල් කවරේද කියලා තියෙනවා තොරතුරු ඇමිනුමේ සඳහන් කරලා තියෙනවා ඒ ඒ රටවල් වෙන වෙනම මන්ත්‍රීතුමා සඳහන් කරලා තියෙනවා දත්ත සඳහන් කරලා තියෙනවා ඒ වගේම ඒ ඒ වර්ෂයට අදාළ රටවල් වෙන වෙනම වශයෙන් උත් අපි සඳහන් කරලා තියෙනවා
නිශ්ශබ්ද වෙන කරුණු
තුරු අපි අමුණලා තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනි ලියාපදිංචි විද්‍යාලයේ
පොයින්ට් ඔෆ් ඕඩර් එක කරු සුමන්තර මන්තුමා
අපි වෙන් කළා
ඕනරබල් මිනිස්ටර් ද ඕනරබල් මිනිස්ටර් ජස්ට් රිෆර් ටු අනදර් ඕනරබල් මෙම්බර් ඇස් කොටියා ඉන් දිස් හවුස් ඇන්ඩ් හීස් ප්‍රොටෙස්ටින් ඇන්ඩ් යූ ආර් රිමේනින් සයිලන්ට් නව් ඉස් දිස් බීන් පර්මිටඩ් නෝ කනෙක්ෂන් වට් එවර් He only wanted to ask a question immediately this government's racist face is was just being shown by when a district question is being asked immediately shout right that you just jump from this side to that side you don't know how many times you have crossed the floor and you have the goal to
garmantwani shabd wenna hari man e gana hoyala balan kiyala
denna this is a very serious issue this is a very serious issue I'm raising this issue
hari
he's the leader of the house are you permitting a minister to say kotiya to somebody in this house right
නෑ නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ ගැන හොයලා බලලා ගැන කටයුතු කරන්න ගරු සභානායකතුමනි
පොඩක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි එවැනි වචනයක් සදාන් වුණා නම් ඒක සංසාරට ගිහින් ඉවත් කරන්න
හරි බොහොම ඉස්සුදී ඒ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න දැනුම්ද ගරු මතුමා දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්න මතුමා
හරි එතකොට මේ වෙනකොට ලංකාවේ ති කෝටාවන් පිළිබඳව රන්ඩන් වෙචෙන් වෙන් කරන්න කියනවා දකුණු කොරියාව සහ ඊශ්‍රායල් රාජ්‍ය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යවීම සඳහා අවබෝධතා කිසුමක් අත්සන් කළා තියෙනවා ඒ අනුව 2023 වර්ෂය සඳහා
ගරු මන්තුමා ඒ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න
දැනුම් දෙන්න 1500ක වමින ශ්‍රමික පිරිසක් පිටත් කරවීමට කොරියානු රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග අපි ගිවිසුම් අත්සන් කළා තියෙනවා
ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්නම්
සාත් සේවා රැකියා වැඩසටහනක් යටතේ ඊශ්‍රායලයේ සඳහා 90ක් පිරිමි සහ 10%ක් කාන්තාවන් වශයෙන් බඳවා ගැනීම සිදු කළා නමුත් අවසාන වශයෙන් කාන්තාවන්ට සඳහා පමණක් දැනට මේක සීමා වෙලා තියෙනවා අනෙකුත් රටවල් සඳහා බලංගු රැකියා යමනුම් ප්‍රමාණය ලැබී තියෙනවා
ගරු මන්ත්‍රවනි ඉස්සබ්දෙන් පස්සේට උත්තරේ දුන්නා මම වෙලාව දෙන්නම්
සාකච්ඡා කරන්න ඕනි රජයේ විදියට කෝටාවන් ලැබෙන්නේ
මන්ත්‍රවනි ඉස්සබ්දෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නම ඔබතුමාට අවස්ථාව දෙන්නම්
කොරියාව සමග තියෙන සහ ඊශ්‍රායලයේ සමග තියෙන ගිවිසුමට විතරයි කෝටාවන් හම්බෙන්නේ ඉස්සර වගේ ඒ කෝටාවන් හම්බවීමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ පෞද්ගලික ආයතන තමයි 99.9%ක්ම මේ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි මතක් කරනවා රාජ්‍ය ඉතාමත්ම සුළු කොටසක් තමයි බඳවා ගැනීම සඳහා මැදිහත් වෙන්නේ එතකොට විදේශ රැකියාව සඳහා විදේශගත වීමට අපේක්ෂාවන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ක්‍රියාත්මක වන භාෂා පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද විදේශගත වීමට අපේක්ෂක ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය කරන පුහුණුව ලබා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සතුව පුහුණු මධ්‍යස්ථාන 17ක් පවතින අතර එම මධ්‍යස්ථාන අතුරින් මධ්‍යස්ථාන 13ක් මගින් ජපන් භාෂාව පුහුණු කරවීම සිදු කරනු ලබනවා මධ්‍යස්ථාන 3ක් මගින් ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීම සිදු කරනවා පුහුණු මධ්‍යස්ථාන 7ක් මගින් ගෘහස්ස ගෘහපාලක සහකාර තනතුර සඳහා පැය 200ක් ආවරණයෙන් පරිදි අරාබි හා ඉංග්‍රීසි භාෂාව ඇතුළත්ව ඉගැන්වීම් කරමු ලබනවා මේ ප්‍රශ්නය අහලා තිබුණේ ටිකක් කලින් මේ වෙනකොට තත්ත්වය මීට වඩා වෙනස් මේ වෙනකොට අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකට එකතු වෙලා විශේෂයෙන්ම වෘත්තීය පුහුණු අමා ආයතනත් සමග එකතු වෙලා පුහුණුවීම් කටයුතු වඩාත් පුළුල් කරලා තියෙනවා ඒ වගේම පෞද්ගලික අංශයට අපි ආරාධනා කරලා තියෙනවා ඕනෑම පුහුණුවීමක් සඳහා ලෝකයේ ශ්‍රම වෙළඳපොළ බලාගෙන ඊට ගැළපෙන විදිහේ ශ්‍රම ශ්‍රමිකයන් සකස් කිරීමට අවශ්‍ය පුහුණුවීම් ලබා දෙන්න අපි පෞද්ගලික අංශයට ඉඩ ලබා දීලා තියෙනවා ඒ නිසා පුහුණු මධ්‍යස්ථාන ගාන ඉතාමත්ම විශාල වශයෙන් මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වෙනකොට ජපන් භාෂාව ප්‍රාථමික අංශයේ ඉඳලා අධ්‍යාපනය ලබා දෙන අවශ්‍ය කරන මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම විශේෂයෙන්ම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයත් මේ සඳහා සුවිශේෂී දායකත්වයක් මේ වෙලාවේ ලබා දෙමින් පවතිනවා අපේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය කිව්වා C190 ratification එක මොකක්ද වෙන්නේ කියලා මේ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අධිකරණ අමාත්‍යතුමත් සමගත් සාකච්ඡා කළා තියෙනවා යම් යම් නීති පද්ධති රටේ තියෙන නීති මේක ratify කරනවා නම් අපේ රටේ තියෙන නීතිවල ආණ්ඩුක්‍රම මේ දණ්ඩ නීති සංග්‍රහයේ ඉඳලා යම් යම් සංශෝධන සිද්ධ කරන්න තියෙනවා ඒ සඳහා ක්‍රමවේදය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා අපි ප්‍රතිපත්ති මේ වශයෙන් C190 ratification එකට අපි එකඟයි කියන කාරණාව අපි මේ වෙනකොට දන්වලා තියෙනවා බොහොමත්ම ස්තුතියි
ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට මේ අපේ ශ්‍රමිකයන් විදේශ රටවල් වලට නීත්‍යානුකූල ක්‍රමයෙන් යනවා වගේම මේ වෙනකොට නීත්‍යානුකූල නොවන සංචාරක වීසා හරහා හරි ගියපු විශාල තරුණ පිරිසක් විවිධ ක්‍රමවලින් ගියා ඉන්නවා ඒ වගේම ඒ ගියපු අයගේ සමහර මට දැනගන්න ලැබුණා මුත්‍රදේහය තියෙනවා කියලා 300කට අධික ප්‍රමාණයක් තවමත් අඳුන ගන්න බැරි මුත්‍රදේහයක්. ඉතින් මේ වගේ අතිවිශාල හානියකට ලක්වෙච්ච පිරිසක් මේ වෙනකොට අපේ මාතෘභූමියේ තරුණ පිරිස සහ විවිධ කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම් මෙහෙම යන එක වළක්වන්න වැඩපිළිවෙලක් අපේ රට තුල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවාද එහෙම නැත්නම් මේ යම්කිසි මුත්‍රදේහයක් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන විදිහෙන් ගිහිල්ලා හඳුනා ගැනීමට ක්‍රමවේදයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නවීන තාක්ෂණ ක්‍රමවේද තියෙනවා ගරු අමාත්‍යතුමනි ඒවා මේ ලංකාව තුළ අපි විදේශ රටවල් වලට ගියාම ඒක පාවිච්චි කරනවා නෙමෙයි මේ ලංකාව තුළ ඔබේ අදාළ අමාත්‍යාංශයේ ආයතන තුලින් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා වුන්ට ඒ පිළිබඳවත් යම් කිසි සහතික වැඩපිළිවෙලක් ලබා දීලා ඒ අයගේ සුරක්ෂිතතාවය පිළිබඳව මොකද විශේෂයෙන්ම පිලිපීනය වගේ රටවල් වල ඉතාම හොඳ ක්‍රමවේදයක් මේ වෙනකොට පාවිච්චි වෙනවා ඒ අයගේ යම් කිසි ශ්‍රමිකයෙක්ට යම් කිසි ප්‍රශ්නයක් සිදු වුණොත් ඒ යන වහා හොයලා බලලා ඒ ගැන කටයුතු කරන්න ඔවුන්ගේ වෙනමම කණ්ඩායම් යොදවලා තියෙනවා ඉතින් මෙවැනි වැඩපිළිවෙලක් අපේ කණ්ඩායම අපේ තුල අපේ රටේ තුල තවම මම විශ්වාස කරන ඔබතුමා යටතේ ඉදිරියේදී ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල මේ වෙනකොට සාකච්ඡා වෙනවා කියලා ඉතාම කඩිනමින් ඒක අවශ්‍ය බවත් මම ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි ඒ වගේම එහෙම වැඩපිළිවෙලක් වෙනවා නම් ඒ පිළිබඳව ඒ දැනුවත් කිරීම සිදු කරන්න ඒ වගේම අර දැනට හඳුනා නොගත් සමහර දෙමව්පියෝද බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ අදයි හෙටයි කියලා සමහර වෙලාවට ඒ අය විවිධ අඩන්තේට්ටම් නිසා ජීවිතය අහිමි වෙලා ඒ පවුල්වල අය දන්නෙත් නැහැ. ඉතින් මෙහෙම අයට යම් කිසි ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් යොදලා අපේ තානාපති කාර්යාල හරහා හරි ඔවුන්ට මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඔබතුමා සතුව තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
දරු නියෝජ්‍ය කතානායකතුමනි මේකේ වැදගත්ම කාරණාව තමයි දැනුවත් වීම. මේකේ දැනුවත් වීම පිළිබඳව තමයි බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩාක් වෙලාවට තැරව්කරුවන්ට එහෙම නැත්නම් වංචාකාරයින්ට අහුවෙලා අපි කොච්චර අහුවෙන්න එපා කියලා කිව්වත් ඒ අයට අහුවෙලා මේ අමාරුවේ වැටෙන එක සිද්ධ වෙනවා. අපි ඇත්ත කතා කරොත් අපි විදේශ රැකියා ක්ෂේත්‍රයේ විදියට ගත්තාම අපි ලෝකයේ පිලිපීනේ වගේ රටවල් එක ගත්තාම අපි අවුරුදු 10ක් විතර පස්සෙන් තමයි තාක්ෂණයේ ඉන්නේ. අපේ ඩිලාන් පෙරේරා ඇමතුමාලා බොහොම විශාල කාර්යභාරයක් මේ ක්ෂේත්‍රයට කළා. තලතා අතුකෝරල ඇමතිතුමිය හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇමතුමා එතකොට හැබැයි අපි තවම ඉන්නේ තාක්ෂණෙත් එක්ක ගත්තාම අවුරුදු 10ක් පිටිපස්සේ මේ අය පිළිබඳව අපි පාවිච්චි කරන්නේ තාම පනත 1985 පනත අපි ඔන්න ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරා පනත සංශෝධනය කරන්න මේ වැරදි වැඩ කරන අයව නීතියට අසු කරගන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ එයාපෝට් එකෙන් හොරෙන් යනකොට අහු වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ දැන් මේ ටික සේරම නීතිගත කරලා රුපියල් 3000ට 4000ට 5000ට තිබිච්ච දඩමුදල් ලක්ෂ 5ට ලක්ෂ 10ට ලක්ෂ 20ට දඩමුදල් වැඩි කිරීම දක්වා යෝජනා කරලා අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කරා දැන් ඉක්මනින්ම අනුමත කරගන්න පුළුවන් වෙයි ඒක තමයි නීතිමය රාමුව ඇතුලේ අපි කරගන්න දේ දෙවෙනි කාරණාව තමයි ගුවන්තොටුපළ හරහා මේ පැනල යන එක 22 සබිවිද විවිධ යන එක දැනුවත් කිරීම ඇරෙන වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා අපි අධිකරණයට බාර දෙනවා පොලිසිය හරහා සමහර වෙලාවට ඒ අයටත් අප හම්බ වෙනවා නැවතත් ඒ රස්සාවම ඒ විදිහටම කරගෙන යනවා ඒ නිසා අපි ගරු අධිකරණයටත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සිද්ධ වෙන කාරණා පිළිබඳව මේ පිළිබඳව වැඩි අවධානමක් ලක් කරන්න කියලා අපි අධිකරණ මැතුමාටත් මේ වෙලාවේ සිහිපත් කරනවා ඊට අමතරව මම කිව්වේ තාක්ෂණයෙන් පිටිපස්සේ ඉන්න කාරණාවත් එක්ක අපේ ලෝකේ අනිත් රටවල බයෝමෙට්‍රික්ස් පාවිච්චි කරනවා අපේ රටේ පාවිච්චි කරන්නේ අර මෘතදේහයක් නැතිව ආවුනහම හොයාගන්න ක්‍රමයක් නැහැ ඇයි ගිහිල්ලා නැහැ ලියාපදිංචි වෙලා ගිහිල්ලා තියෙන්නේ හොරෙන් සමහරු ලියාපදිංචි වෙලා ගිහිල්ලා අවුරුදු දෙකේ සීමාවට පස්සේ තව අවුරුදු ගණනාවක් ඒ රටවල ඉඳලා කිසිම තොරතුරක් මෙහෙට නැහැ අම්මල තාත්තලා දන්නේ නැහැ ඉන්නවද නැද්ද ටෙලිෆෝන් කෝල් එකක්වත් මුකුත් නැහැ එතකොට මේ නිසා අපි යෝජනා කරලා තියෙනවා දැනට කැබිනට් මණ්ඩලයට මේ ක්ෂේත්‍රයම ඩිජිටල් කරණයට ලක් කරලා ඒ වගේම ඉමිග්‍රේෂන් එක හරහා ඉමිග්‍රේෂන් මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවක එකතු වෙලා සියලු දෙනාගේ බයෝමෙට්‍රික්ස් එක්ක මේ අයව පාස්පෝර්ට් එකත් එක්ක ගලපලා ඇවිීමේ ක්‍රමවේදයක් හදන්න එතකොට ඒ වගේම කාට හරි එහෙදි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ අවස්ථාවේදීම Tamange යදවුම හරහා මේ හැම කෙනෙක්ම දැන් ජංගම දුරකථන සහ පාවිච්චි කරනවා ඒ හරහා ඇලර්ට්ස් ඉදිරිපත් කරන්න මේ ඉමර්ජන්සි ඇලර්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදියට සම්බන්ධ කරලා එහා පැත්තෙන් අපේ සේවා යෝජකයත් මෙහි ඉන්න කම්කරුවාගේ මුලින්ම විදේශගත වෙන තැන ඉඳලා විදේශගත වීම රැකියාව කිරීම ආපසු පැමිණීම දක්වා රැකබලා ගන්නා යාන්ත්‍රණයක් සම්බන්ධ කරනවා හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ වෙනකොටත් ඉතාමත්ම හොඳින් මේ කාර්යභාරය ක්‍රියාත්මක කරනවා අපිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව විදේශගත වෙලා ඉන්න අපේ ස්ටොක් එකේ හැටියට ඉතාමත්ම කුඩයි 0.01 අපිට හම්බෙන පැමිණිලි ඒ වගේම මේ පැමිණිලි වලිනුත් නොවිසඳුණු පැමිණිලි සංඛ්‍යාව ඉතාමත්ම කුඩා නොගිනිය හැකි තරම් කුමානයක් හැබැයි එක්කෙනෙකුට හරි හානියක් වෙන එක ඉතාමත්ම ප්‍රශ්නයක් ඒ නිසයි අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කටයුතු කරලා වැඩ කටයුතු කරන්නේ
බොහොම ස්තුතියි ගිලම් පරවන්ත
IOM ආයතනය සුවිශේෂී සහයෝගයක් මේ සඳහා ලබා දෙනවා ඒ වගේම IELO ආයතනයත් විවිධ ක්ෂේත්‍ර හරහා අපිට මේ ආයතන දෙකම අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා මේක යාවත් මේ නීත්‍යානුකූල නියමානුකූල කිරීමේ කාර්යය සඳහා බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු
අර නියෝජ්‍ය කතානායකතුමනි මගේ ඊළඟ ප්‍රශ්නය යොමු කිරීම සඳහා මම අපේ දොළවත්ත මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා.
සුටි ගරු මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමනි තම මේ සභාවෙම පහුගිය අවස්ථාවක නිරන්තරයෙන් අපි කතා කරපු දෙයක් තමයි මේ දකුණු කොරියාව සහ ඊශ්‍රායලය වගේ රටවල් වලට දෙවතාවකට වැඩිය කීප වතාවකට ශ්‍රමිකයෝ හැටියට ගිය අය විශේෂයෙන් ඒ අයට ඒ භාෂා දැනුම තියෙනවා ඒ අයට ඒ වටපිටාව පුරුදුයි බොහොම කඩිනමින් අපිට ඒ ප්‍රගුණතාවයට පත් කරන්න අපිට යම් වීදමක් ගන්නට වඩා ඒ අයව අපිට ඒ රටවලට යමන්න පුළුවන් නම් ඒ ඉල්ලුම සැපයුම කියන කාරණය එක්ක අපිට මේ අවස්ථාවේ රට තියෙන සත්‍යෙත් එක්ක වැඩිපුර විදේශ විනිමය උපය ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් බාධක ගැන අමාත්‍යාංශය සහ නොයෙකුත් කාරණා ගැන නිරන්තරයෙන් අපි සාකච්ඡා කරා. මම දැනගන්න කැමතියි මේ සාකච්ඡා වල ප්‍රමිතිය මොකද්ද අපිට හැකියාවක් තිබෙනවද මේ දෙවන වතාවට වැඩිය වීසා අරගෙන දකුණු කොරියාවට ගිය අය ඉස්රායිලට ගිය අයව දෙවත වතාවක් ඒ රටවලට යන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
දකුණු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියාවේ EPS සිස්ටම් එක හරහා E9 කියන වීසා කැටගරි එක හරහා යන කණ්ඩායම අවුරුදු 8කුත් මාස 9ක කාලයක් සඳහා මාස 11ක් කාලයක් සඳහා සමය වුන්ට ලබා දෙන්නේ දෙවතාවකදී. මොකද ඒ එතනින් එහාට වීසා කාලය ලබා දීමක් ඒ හරහා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට දෙපාරක් ගිහිල්ලා ආපු අය දැනට අලුතෙන් අපි ක්‍රියාත්මක කරන E7 වීසා කැටගරි එක ප්‍රොෆෙෂනල් කැටගරි එකක් විදිහට වෘත්තිමය ක්ෂේත්‍රයක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අවුරුදු 55 දක්වා ඒ අයට එහි රැකියාව කරන්න පුළුවන්කම තියෙන නිසා වයස පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගින නිසා දෙවතාවකින් පස්සේ වුණත් ඒ අයට දැනට අපිට ලැබිලා තියෙන බිල්ඩින් අංශය සඳහා යන්න පුළුවන්. ඒක අපිට ග්‍රයින්ඩර්ස්ලා ඒ වගේම පේන්ටර්ස්ලා කියන සෙක්ෂන්ස් වලටත් අපිට ඉදිරියේදී විවෘත වෙනවා. එතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාව තමයි මේ බොහෝ අය කොරියාවේ කලින් අවස්ථාවලදී ඉඳිද්දි දුරකථන පාවිච්චි කරලා මොනවා හරි ප්‍රශ්න වෙලා තිබුණා නම් බැංකුව වල ප්‍රශ්න වෙලා තිබුණා නම් ඒ අයට නැවත වීසා අනුමත කිරීමේදී ප්‍රශ්න ඇති වෙයි කියන බයට තමයි ගොඩක් ඒජන්තවරු මේ අයව බාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ. නමුත් නීතිකමේ වශයෙන් කිසිම ගැටලුවක් බාධාවක් නැහැ. එයාට අවුරුදු 55 දක්වා ඒ අයට එහෙ සේවය කරන්න පුළුවන්. ඊශ්‍රායල් පිළිබඳව කාරණා ඊට අමතරව කොරියාවේ මේ වෙනකොට දෙවතාවක් ගියපු තව ආයින විවිධ ක්ෂේත්‍රවල ඒ අයතරින් අපේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට D10 කියන වීසා කැටගරි එකක් යටතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේ මෙච්චර කල් ගියපු දීවර ක්ෂේත්‍රයේ හරහා ගිහිලා ලංකාවට ඇවිල්ලා ඉන්න අයට ගැඹුරු මුහුදේ දීවර යාත්‍රා කටයුතු සඳහා ඒත් දීර්ඝ කාලීන විසා බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි තවදුරටත් කතා කරගෙන යනවා දැනට දෙපාරක් ගිහිලා ඉන්න අනිත් කණ්ඩායම් වලටත් වෙනත් වීසා කැටගරි යටතේ යවන්න ඒ දකුණු කොරියාවටම නැවත යැවීම සඳහා අවශ්‍ය කරන තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි කියන එක මතක් කරන්න ඕනේ. එතකොට මේ ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් කාරණාව ඊශ්‍රායලයේ අපි ආරම්භ කරපු වතු සඳහා යවපු සීසනල් කට්ටිය ඒ කියන්නේ මේ සෘතුමය කාණ්ඩ සඳහා යවපු අයගෙන් 500ක ප්‍රමාණයක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් සඳහා යවුවා. 495ක්ම නැවත ලංකාවට ආවේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට ඒ රැකියා කෝටාව අහිමි වෙලා තියෙනවා. ඊශ්‍රායලෙන් අපිට සාමාන්‍යයෙන් පරිදි තිබිච්ච සාතු සේවිකාවන් යැවීමේ ක්‍රමවේදය ලංකාවේ හිටපු ඇතැම් නියෝජිත ආයතන සහ ඒ රටේ නියෝජිත ආයතන අධික මුදල් අය කිරීම නිසා ඒ රටේ අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව ඒ රටේ අධිකරණයේ දුන්නු නියෝගයක් අනුව රජයන් සමග ගිවිසුම් ගත වෙන්න කියලා ඒ අනුව ලංකා රජයත් ඊශ්‍රායලුන් රජයත් ගිවිසුම් ගත වෙලා දැනට රාජ්‍ය හරහා පමණක් විදේශගත කිරීම සිද්ධ කරනවා සාතු සේවක අංශය සඳහා. එතනදී 90% කාන්තාවන් 10% පිරිමි අය විදියට තමයි ගිවිසුම් ගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට ඒ 10% කියන එකත් පිරිමි පාර්ශවයට ඇනවුම් ලැබෙන්නේ නැති නිසා පූර්ණ වශයෙන් කාන්තාවන්ම ලබා ගන්න කියන එක අපිට නිර්දේශ කරලා තියෙනවා. නමුත් පහුගිය කාලෙදී අර මේ හරහා හානියටපත් වෙච්ච පෞද්ගලික අංශයේ විදේශගත සංවිධාන සහ මේවල අතරමැදියන් මැදිහත් වෙලා කරපු නොඑක් බලපෑම් මත ප්‍රචාර මත නැවත වතාවක් පොඩි අඩුපාඩුවක් වෙලා තිබුණා යැවීම සම්බන්ධයෙන්, පිටත් වීම සම්බන්ධයෙන්, රැකියා ඇනවුම් ලැබීම සම්බන්ධයෙන් නැවත වතාවක් අපිට පුළුවන් වුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් වියදම් කරලා ඒ රටේ රජයේ නියෝජිතේ මේ රටට ගෙන්වගෙන සාකච්ඡා කරලා දැන් නැවත වතාවක් ඒක හරි විදියට ආරම්භ කළා. දැන් නැවත වතාවක් රැකියා ඇනවුම් ලැබෙමින් පවතිනවා. මේ අවුරුද්ද ඇතුළත විතරක් එය බලාපොරොත්තු වෙනවා අපේ කාන්තාවන් 2000ක් මේ රටට බඳවා ගැනීම සඳහා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කවද ඔව් ගර්මන්තුම අපිට මේ දෙවෙනි ප්‍රශ්නේ ඇහුවනේ. හරි බොහොම ඉස්සෙති ප්‍රශ්න ඉවරයි. දැන් දෙවෙනි වටේ ප්‍රශ්නාංක 3 ඉදිරිපත් කරනවාද? නෑ විනාඩියක් ඉන්න මන්තත් මේ වැඩේ ඉවර කරන්නකම් තප්පරයක් ඉන්න. දෙවෙනි වටේ ප්‍රශ්න මේ ප්‍රශ්නාංක 3 චින්තක අමල් මායා දුන්න මෙතුමා
ඉදිරිපත් කරනවා කියන්නේ සිසර ඉදිරිපත් කරනවා
ආනවද?
ඉදිරිපත් කරනවා.
හා බොහොම
සභාගත කරනවා.
හරි. එතකොට කො කරු රසම අනිකම් මෙතුමා අපතුමාගේ කාරණා පැහැදිලි කරන්න කෙටි.
Honorable Deputy Speaker, I was elected to this parliament from the district of Batiklo with 33,000 votes. Honorable Foreign Minister of Foreign Affairs, Honorable Minister of Justice, you are both in this house. You all show yourselves as the champions of reconciliation to the world. In this house, since 10 a.m. this morning, various issues in this parliament.
විනාඩියක් මේ කාරණේ අවසන් කරන්න. ප්‍රශ්නාංක 7 වෙනි ප්‍රශ්න කරු 37 නායක මැතිතුමාගේ
අහනවා
සභාගත කරන්න.
හතනේ
හත්වෙනි එක 37 නායක මැතිතුමා.
ඒක හැමෝනේ සත්‍ය දෙක.
ඔව් සත්‍ය දෙකක් කල් දුන්නා.
සත්‍ය දෙක කල් ඉල්ලුවයි.
බොහොම ස්තුතියි. හරි. රසමාණික මැතිතුමා.
ඒ Honorable while the Honorable Minister of Foreign Affairs and the Justice Minister are both here, you all are telling the world that you all are the champions of reconciliation. Very recently, you all concluded a very jollyful tour to South Africa also to study about the TRC. But right now in this chamber, Mr. Sabri, you can point your hand towards me and say whatever you want. But in this chamber, since 10 a.m., various members of this house were allowed to raise their issues and concerns when their names weren't even on the question. Right? Representing the North and the East, I got the highest number of preferential votes from my party in Batticlo. There is a very sensitive issue that is not even connected to our political solution. There is a very sensitive issue that day-to-day that our people face. Because the provincial councils are not functioning, the Eastern governor for the Eastern province is taking decisions that are affecting our people in terms of transport. So all I wanted to do was raise a question from the Honorable Minister in charge for transport. He has now walked out, so there is no point in asking that question here. As soon as I was on my feet to ask the question, the deputy speaker told me that that's an insensitive issue. That sensitive issues were discussed earlier. That decision, now, for him, it may not be a sensitive issue because it's from the Batticlo district. There are 50,000 passengers who use these three ferries. And there's an issue with that, which is the only thing that I wanted to clarify with the minister. If the minister could instruct the provincial council to let those ferries function as normal. Now, as soon as I got up on my feet to say that, the deputy speaker cuts the mic off. I am told to sit down because that's not a sensitive issue. Maybe for him. If it was in Hambantota, maybe it was sensitive for him. My biggest concern is a cabinet minister, one of your colleagues, called me a terrorist. He called me a Kotia. Then he said he called me a Jatiwadiya. Now in this parliament, if I am not able to raise my people's concerns in this parliament, when the relevant minister is here, and Honorable Minister Sabri, the Foreign Affairs Minister, as soon as I said about South Africa, this was his reaction. I can say that back to you, but you know, the cameras are not on you, so people won't see it. This is what you said, as soon as I said South Africa, you said, that may be your position, but that is not our position. If you think me raising my people's issues in this house is equivalent to me being a terrorist, I'll gladly be a Kotia. Mama Saturday Kotiak Pen and Sandoshama or Pulia Hirkaran in the Sabele Nudia Makaludia Prejane Kurtal, Nan or Puli or Inavadi and Sunal, Sandoshama and Enne or Pulian Ringal Solingal, Enandal, Tamil Makaludia Prejane Pesum Pulu, Ningal Pulia and Solingal and Sunal, other than in the Nadinuria Saba Kurt and Rening and Yavam Michigan and Indramadi Vitulan and Andri.
Bomb is the Garuad Videsa Katitu.
I want 1 minute. We don't call ourselves a champion. We are here for equality. We stood by that. I don't raise only Muslim issues in this parliament. I raise Sri Lankan issues. That's how I am. I don't care for you. I raise Sri Lankan issues. That's my priority. My priority is for Sri Lanka. This country can only be brought up when we speak in one voice as Sri Lankan. If you only talk about your race, your religion, your culture, that we will never reach that. That's my. I don't call myself a champion. You call yourself a champion. We are here. Number two is we never go on jolly trips. From 7 o'clock into 9 o'clock in the 3 days, I had to meet almost 12 meetings. We go to find a solution to the long-lasting problems. You have one problem. You only have everybody you blast, everything you criticize. Give me a single solution we have provided. Single solution. You are a mark of division. You want to continue from the same. Where did you, in 2010, which party you contested? Which party you contested? After the war, you were in the Rajapaksa camp. You were lost. You were rejected. After that, you took communalism into your hand, and now you are a communalist. I endorse what you are saying. You are a communal politician. I am not. I am not a communal politician. You lost, man. You said you contested from the Rajapaksas and you lost. You were rejected. After that, you had took over this communal politics. You are a communal.
Hari Bhavan Sade. Obutu Magri, Deep Rasnaya, the Dolatamantan.
Aru Niyojaka Dhanayaka Tumani. මේ ගරු සභාව මෙහෙවන්නේ ස්ථාවර නියෝග අනුව ඔබතුමා පැහැදිලිව දන්න ඔබතුමා කටයුතු කරේ ස්ථාවර නියෝග වල අනුව මේ සභාවේ වෙලාවක් තියෙනවා කාලය කල්පනා කරන්න ඕනේ මේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නේ
හරි බොහොම
ඉතින් කිසිම කෙනෙකුට ඔබතුමා අම්බන්තොටවත් ඔබතුමා යාපරේටවත් අසාධාරණ කටයුතු කරේ නැහැ මේ ස්ථාවර නියෝග අනුව ඔබතුමා පැහැදිලිව මේ කාලය කල්පනා කරන්නේ මේ සභාව මෙහෙවන්න ඕනේ දැන් සමහරවල් අපිත් බලන් ඉන්නවා ප්‍රශ්න අහන්න ඒක ඒ අදාළ ඇමතුමා කැමති නම් විතරේ ප්‍රශ්න අහන්න පුළුවන්. සමහරවල් අපිත් යනවා කනස්සල්ලේ. හැබැයි මේකේ නීතියක් තියෙනවා.
නීතිය
අපි අනුගත වෙන්න ඕනේ. කරුණාකරලා මේ උගත් මන්ත්‍රීවරේ කැඩීට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ. මේ හැම කාරණෙම ජාතිවාදී අවශ්‍ය ගන්න එපා. ඔය පුටුවේ මම ඉන්න කොටත් මම කතා කරලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඔබතුමා හැසිරෙන්න ඉගෙන ගන්න. ඔබතුමා ජාතිවාදී කරගන්න එපා. හැමදේම අපි සම්දිල තමයි ආවේ. ඔබතුමා නිකන් ඔබතුමාගේ
කාරණා
කිව්වා කියලා. ඔබතුමා මේ සභාව අසුරවන්න කරුණාලා උදව් කරන්න. කරුණාකරලා.
සංවිධායකතුමා
කථානායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා න්‍යාය පත්‍රයට අද න්‍යාය පත්‍රානුකූලව තියෙන්නේ 9 අමාරින් ඉඳන් 10 අමාර දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඒ වගේම 10 අමාරින් ඉඳන් 5 වෙනකම් ප්‍රධාන කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න තියෙන්නේ. විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරලා තියෙනවා
27 2
ප්‍රශ්නයක්. මේක 27 2 යටතේ ඒ ප්‍රශ්නට තව කාල වේලාවක් යනවා.
මම
හිතන්නේ මේ අනවශ්‍ය දේවල් ගැන කතා කරගන්නේ නැතුව මේ න්‍යාය පත්‍රයට අවධානය යොමු කරොත් උදයි කරු නියෝජ්‍ය
කතානායකතුමා.
අපි පාර්ලිමේන්තුවේ වෙලා පැයකින් දික් කරමුද? ඇද්දි එන්නතලේ දවස අවසානයේදී සභානායකතුමා එකගයි. සභානායකතුමා එකගයිනේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාල වේලාව මදි වෙනව නම් අපිට මම ඉන්නව සභාවේ.
අපි
ඒ වෙලාව
මේකයි
හරි.
ඇත්ත වශයෙන් දැන් පැය දෙකමාරක් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්න වලට මේ පාර්ලිමේන්තුවේ මෙහෙවන්න ඕන අපිට මෙහෙවන්න බෑනේ.
හරි බොහොම ඉස්සතේ. දැන් මම හැමෝටම පැහැදිලි කරලා දෙන්න ඕන දැන් ගරු අධ්‍යාපන ඇමතුමා ප්‍රශ්න අහන වෙලාවේ මම කීප සැරයක්ම අමතර ප්‍රශ්න අහන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙලාවේ ගරු ඇමතුමාගේ එකඟතාවය ලැබුණා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට අමතර ප්‍රශ්න අහන්න ඒ වගේම ඊළඟට තියෙන විවාදයේ තියෙන කාලය අඩු කරගන්න පුළුවන් කියන සිතුවිල්ල ඉඳගෙන එතුමා ඒකට අවසරය දුන්නා. ඒකට අවසර දෙන්න ප්‍රධාන හේතුව වුණේ අද ඇතිවෙච්ච සිද්ධියත් ඒ කියන්නේ දරුවන් ගැන අධ්‍යාපනය පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නයත් එක්ක ඇතිවෙච්ච ගැටලුවට පාර්ලිමේන්තුව තුළ යම් මතවාදයක් සමාජගත කරන්න පුළුවන් කියලා විශ්වාසය හිතලා තමයි මම හිතන්නේ ගරු ඇමතුමා මේ අවස්ථාව දුන්නේ. ඒ අනුව තමයි අමතර ප්‍රශ්න අහන මන්ත්‍රීවරුන්ට අවස්ථාව දුන්නේ. එතකොට ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයක් අහනකොට අමතර ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන් සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ම දන්නවා. ඊට අමතරව සුවිශේෂ කාරණා දෙකක් තුනක් ගියාම සමහරු අය කතා කරනවා. එතෙන්දී ගරු බන්දුළු ගුණවර්ධන ඇමතුමා පැහැදිලිවම කිව්වා රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමේගේ ප්‍රශ්නෙට විතරයි උත්තර දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙම අහන්නේ නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න මට අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව තමයි මම රසමාණිකම් ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කළ කිව්වේ තුමා ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් නැහැ. ඒ නිසා දැන් ප්‍රශ්න අහන්න එපා කියලා. ඒ නිසා තමයි කටයුතු නැත්තම් මම කාටවත් බෙදලා අසාධාරණකම් කරන්න හිතාගෙන කරපු ප්‍රකාශයක් නෙවෙයි. ඒ බව සඳහන් කරමින් ලංකාවේ ඉන්න හැමෝටම සාධාරණ ඉෂ්ට කරන්න තමයි මම මේ මූලාසනයේ වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එක හා සමානවයි මගේ යුතුයකම හා වගකීම් ඉෂ්ට කරන්න. ඒ නිසා කාටවත් පක්ෂග්‍රාහීව හිතවත්කමට කටයුතු කරන්නේ නැත. ඒ වගේම රසමාණිකම් ගරු මන්ත්‍රීතුමා සඳහන් කර විදිහට එතුමාට නොගැලපෙන වචනයක් මොනවා හරි ස්ථාවර නියෝග වලට පටහැනිව සඳහන් වෙලා තියෙනවා. එය හැන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම මේ අවස්ථාවේ දැනුම් දීලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 2 යටතේ ප්‍රශ්න කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. වේති ප්‍රශ්න මොකද්ද ඔබතුමාගේ?
118 රීතියක් 118 නියෝජ්‍ය ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමා අතින් පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල සහ වරප්‍රසාද පනතේ පළවෙනි උපලේඛනයේ ආ කොටසේ 4 වගන්තියේ යටතේ මගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා. ඒ වගේම කතානායකතුමාගේ මාධ්‍ය ලේකම්වරයා අතින් ඒ උපලේඛනයේම ආ කොටසේ 8 වගන්තියෙන් කියවෙන මගේ වරප්‍රසාද කඩවීමක් සිද්ධ වෙලා තියෙනවා. මා මේ පිළිබඳ ගරු කතානායකතුමාට අප්‍රේල් මාසේ 17 වෙනිදා අප්‍රේල් මාසේ 17 වෙනිදා ලියාපදිංචි
තුමා වරප්‍රසාද ප්‍රශ්නයද යොමු කරන්නේ.
ඔව් ගරු කතානායකතුමනි.
සාමාන්‍යයෙන් කාට විරුද්ධවද කරුමා?
ගරු මා සඳහන් කළා ගරු කතානායකතුමා සහ ගරු කතානායකතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ඒ ගරු මා ප්‍රීතියංක 118 යටතේ මතු කරේ ගරු මේ මම ගරු කතානායකතුමාට 118 යටතේ තියෙනවා අයිතියක් අභිමතයක් දීලා තියෙනවා යම් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු වුණාම ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරනවද නැද්ද කියන කාරණය කතානායකතුමාගේ අභිමතයක්. එතුමා සෑහීමටපත් වෙන්න ඕනේ වරප්‍රසාද කඩවෙලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාම දන්නව මෙතන කතානායකතුමා නිවේදනයක් නිකුත් කරාම ඒක අවසන් ඒක විවාද කරන්න බෑ. ඒක සාමාන්‍ය අවසානාත්මක තීන්දුවක්. ඒ නිසා ඔබතුමා මට වඩා හොඳට මේ නීතිය ගැන දන්නවා. ඒ නිසා කතානායකතුමාට විරුද්ධව වරප්‍රසාද පන්තුවට ප්‍රශ්න ගේන්න පුළුවන්කමක් නැහැ.
එහෙමනම් ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමාට ඉතාම ගෞරවයෙන් මම ප්‍රශ්න කරන ඔබතුමාගෙන් කතානායකතුමාගේ
ප්‍රශ්න කරන්නේ මොකද්ද කාරණය?
වරප්‍රසාද ඔබතුමාගේ ප්‍රකාශයේ වැරදි කරු නියෝජ්‍ය කතානායක කරුණාකරලා මට පෙන්වා දෙන්න ඉඩ දෙන්න.
මම
ඔබතුමා කිව්ව ප්‍රකාශයේ වැරදි කියන කාරණේ මට පෙන්වා දෙන්න ඉඩ දෙන්න. ඒක ඔබතුමා තියෙනක කතානායකවරයාගේ තීන්දුවක් අවසානාත්මකයි. ගැන කොහෙවත් ප්‍රශ්න කරන්න බෑ, පිළිගන්නවා. මෙතන කරේ ප්‍රකාශ තීන්දුවක් නෙවෙයි ප්‍රකාශයක්. ඒනි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ 4 වෙනි වගන්තිය කියනවා ලේඛනයක් වරදවා ඉදිරිපත් කිරීම. පාර්ලිමේන්තුවට හෝ කාරක සභාවකට ලේඛනයක් පිළිබඳ නොමග යවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් කියලා. ගරු කතානායක අපේ තියෙනවා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් දෝෂාභියෝගයකදී හැර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න බෑ කියලා. නමුත් කතානායකතුමාව ඒ වර්ගීකරණයට ඇතුළත් කරලත් නැහැ. ඒතර කතානායකතුමාගේ අතින් මගේ වරප්‍රසාද කඩවෙනවා නම් මට ඒක මේ සභාවේ මතු කරන්න බැරි නම් මට මතු කළ හැකි තැන කොතනද? මේ සභාවේ වෙන දෙයක් අධිකරණයටවත් ගෙනියන්න බෑ. මේ සභාව තුල පමණයි මගේ මා ඉල්ලන්නේ මෙච්චරයි.
ගරු මන්ත්‍රීතුමා,
ඔබතුමාලා තීරණය කරන කතානායකතුමාට බලය තියෙනවා වරප්‍රසාද කඩවෙලාද නැද්ද කියලා තීරණය කරන්න. හැබැයි මගේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න තියෙන අයිතිය යටපත් කිරීමට කතානායකතුමාටවත් බලයක් දීලා නැහැ. රීති වලින්වත් පාර්ලිමේන්තු වරප්‍රසාද බලතල පනත ඇටියවා. මා ලියාපදිංචි තැපෑලෙන් ගරු කතානායකතුමාට අප්‍රේල් 17 වෙනිදා ලියුමක් ඉල්ලලා ඉල්ලීමක් කරනවා. මගේ වරප්‍රසාද කඩගිරීමක් සිදු වෙනවා කතානායකතුමා අතින්. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ මතු කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අවස්ථාව යටපත් කරන්න බෑ. මේ ලියුම ලැබුණ නැහැ කියන්න බෑ. ලියාපදිංචි තැපෑලෙන් ලැබුණු බවට තැපැල් දෙපාර්තමේන්තුව සාතික වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, එහෙම මට මේ මොහොත වෙනකොට මට එහෙම දැනුම් දීමක් කළා නැහැ. ඒ නිසා කතානායකතුමාගේ මේ සඳහන් කරපු කාරණය ගැන විවාද කරන්න ඔබතුමාට අවස්ථාවක් දෙන්න මට පුළුවන් කමක්
නැහැ.
කතානායකතුමා හෙට දිනේ සම්බන්ධයෙන් ඔබතුමා එතෙන්දී සඳහන් කරන්න මේ දැනට ඒ සම්බන්ධව මේ විවාද කරන්න අවස්ථාවක් දෙන්න මට පුළුවන් කමක්
නැහැ.
හරි, බොහොම ස්තුතියි. ඔව්, ගෙවෙන්ද මන්ත්‍රීතුමා.
කතානායකතුමනි,
ඔබතුමාගේ මොකද ගැටලුව?
නියෝජ්‍ය කතානායකතුමනි, මේ කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ පැවතිච්ච අවසාන දවසේදී මේ මෙතුමායි රීති ප්‍රශ්නේ මතු කරන්න හැදුවේ. කතානායකතුමා මහ බැංකු නව පනත සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ තීන්දුව ප්‍රකාශයටපත් කරා.
දැන්
මේ වෙනකන් අපිට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මහ බැංකු පනත සම්බන්ධයෙන් කෙටුම්පත් සම්බන්ධයෙන් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වෙනකන් මන්ත්‍රීවරුන්ට ලබා දීලා නැහැ. වෙන්දට කතානායකතුමා ඒ තීන්දුව ප්‍රකාශයටපත්
කරා.
අපිට ඒක ලබා දීලා තියෙනවා. මේ වෙනකන් ඇයි ඒක ලබා දීලා නැත්තේ?
හැන්සාට් වාර්තාවේ නිවැරදිව සඳහන් කළ තැන ඔබතුමා එක පරිශීලනය කළ බලන්න. බොහොම
ස්තුතියි.
ඔබතුමාට අත්‍යවශ්‍ය නම් මේ පාර්ලිමේන්තු ඒක ගන්න තියෙන තැනක් තියෙනවා. ඒ නිසා ඔබතුමාට ඒ ලේඛනය ගන්න පුළුවන්කම තියෙනවා.